අපේ ස්වාමින්ද්‍රයාණන් වහන්ස. ගිහි පින්වතුන් මේ වස්සාන සමයේ සිදු කරන්නා වූ අටමහා කුසලය උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගනු පිණිස නිවන අරමුණු කරගනු පිණිස යොමු කරගන්නේ කොයි ආකාරයෙන්ද ස්වාමීන් වහන්ස?
පින්වතුනි, අපි දීර්ඝ භව ගමනක් ඇවිල්ලා තියෙනවා. සාරා සංක කල්ප ලක්ෂ ගානක පටිච්ච සමුප්පන්න දීර්ඝ භව ගමනක් මැරෙමින් නිපදෙමින් අපි ඇවිල්ලා තියෙනවා පින්වතුනි. ඒ ආපු දීර්ඝ භව ගමනේදී ඔබටත් මටත් සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් මුණගැහිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානක් මුණගැහිලා තියෙනවා. රහතන් වහන්සේලා කෝටි ගානක් මුණගැහිලා තියෙනවා. එවන් උතුම් රහතන් වහන්සේලා ලක්ෂ ගානක් උදෙසා ඔබත් මමත් කටින ආරාධනාවන් වස් ආරාධනාවන් සිද්ධ කරලා තියෙනවා. වස් පින්කම් කරලා තියෙනවා, චීවර පූජාවන් කරලා තියෙනවා. නමුත් අපි තේරුම් ගන්න ඕනේ ඒ එකම පූජාවක්වත් අපි විදර්ශනා ප්‍රඥාව වැඩෙන විදිහට, ආර්ය ප්‍රඥාව වැඩෙන විදිහට, පින්වතුනේ විදර්ශනාත්මක සප්ත බොජ්ජංගයන් වැඩෙන විදිහට අපි මේ පින්කම් සිද්ධ කරලා නැහැ. ඒ සෑම පින්කමක් තුළින්ම අපි ආස්වාදයක් බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ඒ ආස්වාදය අපිව සුගතියේ සැපයේ උදෙසා ඔසවලා තියලා ආයිමත් සතර පායන්ට වැටිලා තියෙනවා. ඒ නිසා මේ සංසාර ගැඹුරු සංසාර, ඒ සංසාරයේ කළා වූ වැරද්ද නුවණින් දකින්න, නුවණින් දැකලා නැවත මං එවැනි වැරද්දක් මේ ජීවිතේ මේ වස්සානේ කරන්නේ නැහැ කියන තැනට එන්න පිංගතුනේ. ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අපි යම් පින්කමක් සිද්ධ කරද්දී, අපි යම් දානයක් පූජා කරද්දී, අපි යම් සීලයක් ආරක්ෂා කරද්දී, අපි මේ පින්කම තුලින් මෙලවදී ලැබමී කියලා බලාපොරොත්තු වෙන යායේ පින්කම කරනවා. ඔබ මේ කටින පින්කම කළ යුත්තේ මෙලවදී ලැබමී කියන බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. මෙලවදී ලැබමී කියන්නේ මොකද්ද? මට මේ කටින පින්කම තුලින්, මට මේ කටින දාණය, කටින වස්ත්‍රය තුලින්, මට මේ බෝධි පූජාව තුලින් කටින කාලය තුල කරන නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. මගේ අධ්‍යාපනය, මගේ රැකී රක්ෂා, මගේ ව්‍යාපාර දියුණු වේවා, මගේ විවාහය සාර්ථක වේවා. මෙලවදී ලැබමී කියලා බලාපොරොත්තු වෙන පින්කම් කරනවා. මෙලවදී ලැබමී කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ පින්කම, ඒ දාණය මහත්ඵල මහානිසංස නැහැ කියලා පින්වතුනි. නමුත් ආනිසංස තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තවත් පින්වතෙක් ඉන්නවා. එයා කටින පින්කම කරනවා පරලවදී ලැබමී කියලා බලාපොරොත්තු වෙන. පරලවදී ලැබමී කියන්නේ මොකද්ද? ඊළඟ ජීවිතේ මේ කටින චීවර පූජාව නිසා මට මීට වඩා සස්ත්‍රීක මනුස්ස ජීවිතයක් ලැබේවා. මම සුන්දර දෙවියෙක්, දිව්‍යාංගනාවක් වේවා. මම සුන්දර බ්‍රහ්මතලයක රූපාවචර අරූපාවචර ඉපදේවා. පරලවදී ලැබමී කියලා එයා පින්කම කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ පින්කම මහත්ඵල මහානිසංස නැහැ. නමුත් ආනිසංස තියෙනවා. තව කෙනෙක් ඉන්නවා. එයා සිතේ සතුට උදෙසා ඒ පින්කම කරනවා. එයාට වෙන අරමුණක් නැහැ. කර්මය, කර්මඵල විශ්වාසයක් එයා දන්නේ නැහැ. මේක අටමහා කුසලයක්ද කියන කාරණේ එයාට හොයන්න උවමනාවක් නැහැ. එයාට ඕනේ හිතේ සතුට. සල්ලි තියෙනවා, සල්ලි විසි කරනවා. සල්ලි විසි කරලා හැමෝම සතුටු කරලා සතුට උදෙසා ආයේ පින්කම කරනවා. බුදුරජාණන් වහන්සේ කියනවා ඒ පින්කම මහත්ඵල මහානිසංස නැහැ. නමුත් ආනිසංස තියෙනවා. තව කෙනෙක් ඉන්නවා. එයා පරම්පරාවෙන් එන නිසා පින්කම කරනවා. අනුන් කරපු නිසා පින්කම් කරනවා. අල් කරපු නිසා පින්කම කරනවා. අනිත් ඥාතිවරයා කරපු නිසා පින්කම් කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ පින්කමත් මහත්ඵල මහානිසංස නැහැ. නමුත් ආනිසංස තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කටින පින්කම මහත්ඵල මහානිසංස පින්කමක් බවට පත් කරගන්නේ කොහොමද කියලා. ඊළඟට එයා ධම්මානුස්සතිය තුල ශක්තිමත් වෙනවා. ධර්මයේ අනන්ත වූ ගුණයන් එයා දකිනවා. ධර්මයේ ස්වකාත ගුණය, ධර්මයේ සන්දිට්ඨික ගුණය, අකාලික ගුණය, එහිපස්සික ගුණය, තමා තුලින් එයා ධර්මයේ ගුණයන් දකිනවා නෝන. ධර්මයේ අප්‍රමාණ වූ ගුණයන්, පටිච්ච සමුප්පාද ධර්මයන්, සතර සතිපට්ඨාන ධර්මයන්, චතුරාර්ය සත්‍ය ධර්මයන්, පංච උපාදානස්කන්ධ ධර්මයන්, සප්තබොජ්ජංග ධර්මයන්, මේ ධර්මයන්ගේ තියෙනා උස්සරලභාවය දකිනවා. ධර්මය තමා තුලින්මයි තමා ජීවිතයට එකතු කරගන්නේ. තමාම ධාරණය කර ගැනීමෙන්, කියවීමෙන්, පුහුණු කිරීමෙන් තමා ජීවිතයට එකතු කරගන්නවා. තමා දුප්පත් උනත්, පොහොසත් උනත්, ධනවත් උනත්, කුලවත් වුණත් කුල හීන වුණත් උගත් වුණත් නූගත් වුණත් ලස්සන වුණත් කැත වුණත් තෙරුවන් කෙරෙහියු සද්ධාව මට තියෙනවා නම් මටත් ධර්මයේ උරුමයි කියලා දකින්න ඕන. ධර්මයේ ස්වකහාත ගුණය කෙරෙහි යාට විශ්වාසය ඇති වෙනවා. ඒ විශ්වාසය තුල යා ධම්මානුස්සතිය තුල තව තව ශක්තිමත් වෙනවා. ධර්මයේ ගුණයන් සිහිපත් කරනවා. චතුරාර්ය සත්‍යයේ දුක දුක ඇතිවීමට හේතුව දුකර්ගය නුවණින් දකිමින් ජීවත් වෙනවා. අවිද්‍යාව නිසා සංස්කාර සකස් වෙන හැටි, සංස්කාර නිසා විඥානය සකස් වෙන හැටි නුවණින් දකිමින් ජීවත් වෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥානයන් මේ පංච උපාදානස්කන්ධ වියරු ලෝකය අපිට දෙන්නා වූ දුක නුවණින් දකිමින් එය ජීවත් වෙනවා. මේ වියරු ලෝකයේ නිරෝධය කරන සතර සතිපට්ඨාන ධර්මයන් නුවණින් දකිමින් එය ජීවත් වෙනවා. ධම්මානුස්සතිය තුල නිරතුරුවම එය ජීවත් වෙනවා. ඊළඟට එය සංඝානුස්සතිය තුල ජීවත් වෙනවා. සංගයාගේ අනන්ත වූ ගුණයන් සුපටිපන්න උජුපටිපන්න ඥායපටිපන්න ගුණය සාමිචිපටිපන්න ගුණය දෙයනේ මේ සංගයා ලෝකෙට බෙදා දෙන අස්වැන්න සුන්දර අස්වැන්න මේ පින්කෙත ලෝකෙට දෙන අස්වැන්න දෙයනේ මේසා සුන්දර සංග සමාජයක් මේ ලෝක ධාත්වේ නැහැ කියලා දන්නවා. සුගතියට පාර පෙන්නන යහපතට පාර පෙන්නන නිවනට පාර පෙන්නන චතුරාර්ය සත්‍ය ධර්මයන්ට පාර පෙන්නන වෙනත් ධර්මතාවයක් ලෝකයේ තුල නැහැ කියලා එයා දකිනවා. කොණ්ඩඤ්ඤ මහෝත්තමයාණන් වහන්සේගේ පටන් මේ ලෝක ධාතුවේ බිහි වුණා වූ සංඝයා නුවණින් දකිමින් හදවතින් වන්දනා කරමින් සංඝයාගේ ගුණයන් සිහිපත් කරමින් මෙනෙහි කරමින් අනේ මේ සම්මා සම්බුද්ධ ශාසනය මේ දක්වා ආරක්ෂා කළේ ඔබවත් මමවත් නෙමේ අනේ මේ උතුම් සංඝ සමාජයයි කියලා එයා දකිනවා. ඒ සංඝ සමාජය ආරක්ෂා කරපු නිසායි මේ ශාසනය මමත් ශාසනයේ සමාජිකෙක් උනේ කියලා එයා දකිනවා. සංඝ සමාජය ආරක්ෂා වුණ නිසායි අනේ අදත් අපි සංඝයාට කඨින චීවර පූජාවක් කරන්න කියලා එයා දකිනවා. සංඝයාගේ තොර ලෝකය කඨින චීවර පූජාව අතුරුදහන් වූ ලෝකයක් කියලා අනුවණින් දකිනවා. දැකලා සංඝයා කෙරේ ශ්‍රද්ධාව ශක්තිමත් කරගන්නවා. ගරුත්වය ශක්තිමත් කරගන්නවා. සංගයා තමන්ගේ සීලය ආරක්ෂා කර ගන්නා වූ වෙහෙස දරන්නා වූ වගකීම එයා නුවණින් දකිනවා. සංගයා කියන්නේ පන්සලට වෙලා, සංගයා කියන්නේ ආරණ්‍යට වෙලා, සංගයා කියන්නේ කුටියට වෙලා අනුන්ගෙන් දෙන දාණය වළඳලා විවේකීව සුවසේ ජීවත් වෙන කෙනෙක් හැටියට එයා දකින්නේ නැහැ පින්වතුනි. සමාජයේ එහෙම දකින්න ඇයි ඉන්නවා? සංගයාට චෝදනා කරන ඇයි ඉන්නවා? අපි දන් දෙනවා, හාමුදුරුව වළඳලා සුවසේ ඉන්නවා. එහෙම කියන්නේ අය අප්‍රමාණයි පිංගතුනි. ඉන්ද්‍රිය ධර්මයන්ගේ බිඳුව අපි එයගෙන් දකින්නේ. එවැනි අය සංඝයා කියන අර්ථය නොදැනයි එහෙම කතා කරන්නේ නෝන. එවැනි ගෞරවනීය පිංවතුන් තේරුම් ගන්න ඕනේ සංඝයා ඔබගේ දාණය වළඳලා පන්සලට වෙලා නිකන් ඉන්න කෙනෙක් නෙමේ. සංඝයාට නිකන් ඉන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, ඔබ දුස්සීලව ඉඳලා බත් කටක් වැළඳුවොත් මෙන්න වෙනදේ, ඔබ දුස්සීලව ඉඳලා ගිලම්පස කෝපයක් වැළඳුවොත් මෙන්න වෙනදේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිනෝ. ඒ නිසා අපි ඔබලා දෙන සිව්පසයේ වළඳලා කාලා බීලා වළඳලා කුටියට වෙලා සැපසේ නිදාගන්න පිරිසක් නෙමේ. එහෙම නිදාගත්තොත් අපිට මේ ලෝකේ තියෙන ලොකුම දඬුවම ලැබෙනවා සතර අපායේ. ඒ නිසා අපි භික්ෂූන් වහන්සේලා හැටියට අපේ සිත රැකගන්න, අපේ සිතේ කුසලය රැකගන්න, අපේ සිතේ විදර්ශනා නුවණ ශක්තිමත් කරගන්න, ඔබලා මුළු ජීවිත කාලයේ ඔබලාගේ ජීවිතය උදෙසා ගන්නා වූ වගකීමට වඩා වැඩි වගකීමක් එක තප්පරයකදී අපි ගන්නවා. ඔබලාට පින්වත් ඔබලාට ආරක්ෂා කරන්න තියෙන පංචශීලය, වැඩිම වුණොත් ආජීව අට්ඨමක සීලය තිල්පද 8යි. ඊට වඩා දෙයක් නැහැ. ඔබලායේ සිල්පද 8න් එකක් දුර්වල කරගත්තා කියලා ඔබ කවදාකවත් සතර අපායට වැටෙන්නේ නැහැ. නමුත් ගෞරවනීය පින්වත් ගිහි පිංගතුල්ලා තේරුම් ගන්න ඕනේ අපිට පනවලා තියෙන සිල්පද 220න් අපි පරාජිකාවකට අදාළ සිල්පදයක් දුර්වල කරගත්තොත් අනිවාර්යයෙන්ම සතර අපාය උරුමයි. සංඝාදි ශේෂයන්ට අදාළ සිල්පද අපි ඇවැත් දෙසලා පිරිසුදු නොවි සංගවගෙන නැවත නැවත සිද්ධ කළොත් අපවත් වීමෙන් පස්සේ සතර අපාය නියතයි. ඒ නිසා අපේ ජීවිත මේ ලෝක ධාතුවේ කිසිම සත්වෙක්ගේ ජීවිත හා බැඳී නැති බරපතල වූ අවදානමකින් බැඳිලායි තියෙන්නේ. ඒ බරපතල වූ අවදානම නිසාම මේ ලෝක ධාතුවේ ජීවිතය උදෙසා ගන්නා වූ වැඩිම වගකීම වැඩිම සුරක්ෂිත භාවය සුපරික්ෂාකාරී භාවය ඇති කරගන්නා වූ පිරිසයි මහා සංඝරත්නය. ප්‍රමාණ ගුණයන් මෙහෙම ගුණයක් කොහෙද ලෝකෙ තියෙන්නේ? සෑම තප්පරයකම සෑම විනාඩියකම සිත දිහා බලාගෙන ඉන්නවා. සිත දිහා බලාගෙන ඉන්නෝ ඇයි බලාගෙන ඉන්නේ? බුදුරජාණන් වහන්සේ කියනවා දුස්සීලව ඉඳලා ගිලම්පස කෝප්පයක් වැළඳුවොත් වෙන දේ, දුස්සීලව ඉඳලා බත්කටක් වැළඳුවොත් වෙන දේ. සිත දිහා බලාගෙන ඉන්නවා. සිල්පදයක් දුර්වල වුණාද? සිල්පදයක් දුර්වල වුණා නම් ඊට අදාළ ඇවැත් දේශනා කරලා විනය කර්ම කරලා පිරිසිදුනාද? එහෙම නොවුණා නම් දෙයි හාමුදුරුවනේ මොකක්ද වෙන විනාශය? ගිහි පිංගතුල්ලාට සිල්පද 8යි, අපිට සිල්පද 200ක් රකින්න තියෙනවා පිංගතුනි. අර අහිංසක පොඩි සාමණේර ස්වාමින්වහන්සේ කෙනෙකුට සේකියා 75ක් තියෙනවා. සාමණේර දස සීලයක් තියෙනවා. එහෙමනම් සංඝයාගේ ගුණයන් දකින්න. සංඝයා කියන්නේ සිව්පසයේ වළඳලා පන්සලට වෙලා සුවසේ ඉන්නවා කියන කාරණයක් දකින්න එපා. එවැනි දැක්මක් තියෙනවා නම්, එවැනි ප්‍රකාශයක් කරනවා නම් මේ ලෝක ධාතුවේ ඔබ කරන ලොකුම බොරු ඒකයි, ලොකුම ඔබ කියන අසත්‍ය ඒකයි, ලොකුම මුසාවාදේ ඒකයි. සංඝයා තරං තමන්ගේ සිත දෙස අවධානයෙන් සුපරීක්ෂාකාරීව සෑම විනාඩියකම දකින පුද්ගලයේ කණ්ඩායමක් මේ ලෝක ධාතු තුල නැහැ පිංගතුනි. සංඝයාගේ ගුණයන් දකිනවා. සංඝයාට ඔබ සිව්පසයේ දෙද්දී සංගයා ඔබට සියල්ලම දීලා තිනවා. ඔබේ ආවිෂයේ වර්ණයේ සැපයේ බලයට අදාළ සියල්ල සංගයා ඔබට දීලා තිනවා. ඔබේ නිවන් මාර්ගයට අදාළ සියල්ල ඔබට මේ දක්වා සුරක්ෂිත කරලා දීලා තිනවා. මේ චතුරාර්ය සත්‍ය සුරක්ෂිත කරලා දුන්නේ සංගයා. මේ ආරෂ්ඨාංගික මාර්ගයේ ජීවමානව තාම තියාගෙන ඉන්නේ සංගයා. මේ පටිච්ච සමුප්පාද ධර්ම, පංච උපාදානස්කන්ධ ධර්ම, සතර සටිපට්ඨාන ධර්ම, සප්ත බොජ්ජංග ධර්ම ඔබට අහන්න මේ දක්වා ජීවමානව තියාගෙන ඉන්නේ සංඝයා. මේ උතුම් ධර්මතාවයන් තුලනොයි මේ ලෝක ධාතුවේ තාම තුන්වෙනි ලෝක යුද්ධයක් ඇවිල්ලා නැත්තේ. මේ උතුම් ධර්මතාවයන් තුලනොයි මේ ලෝකයේ තුල තාම සීලය, සමාධිය, මෛත්‍රිය, ත්‍යාගය සමාජගත වෙලා තියෙන්නේ. සංඝයා ඔබට සියල්ල දීලා තිනවා. ඔබ දීලා තියෙන සිව්පසේ විතරයි. එනිසා ඔබ සංඝයා කවදාක්වත් සුළුකොට දකින්න එපා. ඔබ යම් දවසක සංඝයා සුළුකොට දකිනවා නම්, ඔබ යම් දවසක සංඝයා දෙවෙනි තැන්ට දාලා දකිනවා නම්, ඔබ යම් දවසක සංඝයා නිකරුණේ පන්සලට ඉඳන් කාලබීලා ජීවත් වෙන නිකම් පුද්ගලයෙක් කියලා දකිනවා නම්, එදාට ඔබ සියල්ලම අහිමි කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා. ලෝකෙට සියල්ලම අහිම කිරීම උදෙසා උපකාරක ධර්මයන් සිද්ධ කරපු කෙනෙක් බවට ඔබ පත් වෙනවා. ඒ අකුසලයේ එසේ මෙසේ සුළුපටු දෙයක් නෙමේ. බුද්ධානුස්සතිය තුල යා ශක්තිමත් වුණා. ධම්මානුස්සතිය තුල ශක්තිමත් වුණා. සංඝානුස්සතිය තුල ශක්තිමත් වුණා. ඊළඟට යා සීලානුස්සතිය තුල ශක්තිමත් වෙනවා. සුන්දර වස්සානය අදිෂ්ඨානයක් ඇති කරගන්න දැන් වස්සානෙන් සති දෙකක් පමණ ගෙවිලා අහවරයි. මොකද අපි වස්ස අදිෂ්ඨානය කළේ මේ මාසේ 4 වෙනිදා. දැන් සති දෙකක් පමණ මේ වෙනට ගෙවි අවසන් වෙලා ඇති. මේ මොහොතෙත් ඔබ ප්‍රමාද නැහැ. අදිෂ්ඨානයක් ඇති කරගන්න. මම මේ වස්සානිය ඉවර වෙන තෙක්, මේ කටින චීවර පූජාව අවසන් වෙන තෙක් පංච සීලය තුල සුරක්ෂිත වෙනවා කියලා. පංච සීලෙන් එක සිල් පදයක්වත් බිඳෙන්න මන් දෙන්නේ නැහැ කියලා. ආජීව අට්ටමක සීලය තුල මම සුරක්ෂිත වෙනවා කියලා චිත්තයක් ඇති කරගන්න. සීලේ ගුණයන් මෙනෙහි කරන්න. සීනෙන් ලැබෙනා වූ ගුණයන් නුවණින් දකින්න. ජනප්‍රියභාවය ලැබෙනවා. සමාජයේ ඉදිරිය අපි නොබියව හැසිරෙනවා. බියක් නැහැ, සැකයක් නැහැ යාට. ඒ වගේම අයියා දන්නවා සිහි මුලා නොවි මැරෙනවා, සුගතිය හිමි වෙනවා, භවෝග සම්පත් ආරක්ෂා වෙනවා, හැමෝම ප්‍රිය වෙනවා තමන්ට. ආනිසංශ දකිනවා තමා තුලින් ආනිසංශ දකිනවා. ලෝකේ ජනප්‍රිය පුද්ගලයන් තුලින් ආනිසංශ දකිනවා. සුගතියේ දෙවියන් තුලින්, සුගතියේ බ්‍රහ්මයන් තුලින් ආනිසංශ දකිනවා. සීලානුස්සතිය තුල යා ශක්තිමත් වෙනවා. සීලේ කෙරේ යාට සැකයක් නැහැ. යාට දැන් බුදුරජාණන් වහන්සේ කෙරේ සැකයක් ඇති උනේ නැහැ. ඒ නිසාම යා තුල විතර්ක නැහැ, සැකය නැහැ, විචිකිච්ඡාව නැහැ. බුද්ධානුස්සතිය තුල යාගේ හිත ශක්තිමත් වුණා. ධම්මානුස්සතිය තුල විචිකිච්ඡාවක් නැහැ, සැකයක් නැහැ. ධම්මානුස්සතිය තුල ශක්තිමත් වුණා. සංඝානුස්සතිය කෙරේ සංඝයාගේ ගුණයන් කෙරේ යාට සැකයක් නැහැ, විචිකිච්ඡාවක් නැහැ. යා සංඝයා කරන්නා වූ කැපවීම දකිනවා. පන්සලට වෙලා, ආරාමයට වෙලා, කුටියට වෙලා සැකයක් නැහැ, විචිකිච්ඡාවක් නැහැ. සංඝයාගේ ගුණයන් කෙරෙහි සිත ඍජුව බැසගෙන තියෙනවා. ධර්මය කෙරෙහි සිත ඍජුව බැසගෙන තියෙනවා. බුද්ධානුස්සතිය කෙරෙහි සිත ඍජුව බැසගෙන තියෙනවා. සීලානුස්සතිය කෙරෙහි සිත ඍජුව බැසගෙන තියෙනවා. ඒ ඍජුව බැසගත්තා වූ සිත සමාධිමත් භාවයට පත් කරලා තියෙනවා. මේ ගමන් මාර්ගයක් ඔබට කියන්නේ. ඔබේ සමාධිමත් භාවය ඇති කරගන්න ඕනේ කටින චීවර කාලෙදී, පූජා කාලෙදී. බුද්ධානුස්සතිය තුලින් සමාධියට එනවා. ධම්මානුස්සතිය තුලින් සිත ඍජු භාවයට පත් කරගෙන සමාධියට එනවා. සංඝානුස්සතිය තුලින් සැකය විචිකිච්ඡාව බැහැර කරලා, විතර්කයන් බැහැර කරලා සුන්දර සමාධියට එනවා. සීලය කෙරෙහි සැකය විචිකිච්ඡාව බැහැර කරනවා. එයා සීලේ විපාකයන් සුවසේ දකිනවා. එයාට සීලය පිළිබඳ සැකයක් නැහැ. එයාට සීලේ ආනිසංස පිළිබඳ විචිකිච්ඡාවක් නැහැ. සීලය කෙරෙහි සිත ඍජුව පිහිටලා තියෙනවා. ඒ ඍජුව පිහිටුවා වූ සිත සමාධිමත් භාවයට පත් වෙලා, ඒ සමාධිමත් සිතෙන් දැන් එයා ත්‍යාගානුස්සතිය වඩනවා. දානේ ආනිසංස සිහිපත් කරනවා. දැන් ඔබව කටින පින්කම බාරගත්තා නම් හැමදාම හවසට පන්සලට ගිලන්පස අරන් එනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේලාට දන්පැන් පූජා කරනවා. ඒ වගේම අවසානයේ මහා කටින තීවර පූජාවේදී මහා සාංගික දන් පූජා කරනවා. දානය කෙරෙහි සැකයක් නැහැ ඔබට. ආනිසංස කෙරෙහි විචිකිච්ඡාවක් නැහැ. දානෙන් ආයුෂ වර්ණය සැපේ බලය ලැබෙනවා කියන විශ්වාසය තුල සිත ඍජුව බැසගෙන තියෙනවා. සැකේ විචිකිච්ඡාව නැහැ. සැකේ විචිකිච්ඡාව නැති තැන විතර්ක නැහැ. විතර්ක නැති තැන පංච නීවරණයන් යටපත් වෙලා විශ්වාසය තුල හිත පිහිටනවා. ඒ විශ්වාසය ඔබේ හිත සමාධිමත් භාවයට පත් වුණා. අන්න පිංගතුනි, කටින චීවර කාලය තුල බුද්ධානුස්සතියෙන් හිත සමාධිමත් කරනවා සමතය. ධම්මානුස්සතියෙන් හිත සමාධිමත් කරනවා සමතය. සංඝානුස්සතියෙන් හිත සමාධිමත් කරනවා. ත්‍යාගානුස්සතියෙන් සීලානුස්සතියෙන් හිත සමාධිමත් කරනවා සමත සිත වැඩි. සමත සිත අලංකාරමත් වෙනවා. සමස සිත සුරක්ෂිත වෙනවා. පිංගතුනි, ඊළඟට බුදුරජාණන් වහන්සේ ගිහි පිංගතුල්ලාට කියනවා දේවතානුස්සතිය වඩන්න කියලා. අන සුන්දර තැනක්. මේ වස්සානය තුල බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, සීලානුස්සතිය, ත්‍යාගානුස්සතිය තුල බැසගත්නා වූ සිත, ඒ බැස ගැනීම නිසා විචිකිච්ඡාව සැකයෙන් තොර වුණා වූ සිත, විතර්කයෙන් තොර වුණා වූ සිත, ඒ සමාධිමත් සිත උපයෝගී කරගන්න. උපයෝගී කරගෙන දේවතානුස්සතිය තුල ශක්තිමත් වෙන්න කියනවා. මේ සුන්දර වස් කාලෙදී දේවතානුස්සතිය අමතක කරන්න එපා. සුන්දර දෙවියෙක් දිව්‍යාංගනාවක් සිහියට නගා ගන්න. තුසිතේ යාමයේ නිම්මාන් රතිය පරිනිම්මිත වසවත්තිය තාවතින්සේ චාතුර්මහරාජිකය, මේ සුන්දර දිව්‍යතලයක මම සුන්දර දෙවියෙක් දිව්‍යාංගනාවක් වෙනවායි කියන චිත්තය ඇති කරගන්න පින්නතුනි. ඒ සුන්දර දිව්‍යතලයේ හිතෙන් මවා ගන්න. ඒ සුන්දර දිව්‍යතලයේ තෘෂ්ණාවෙන් උපාදානය කරගන්න. උපාදාන පච්චයා භවෝ, භව පච්චයා ජාති. මං තෘෂ්ණාවෙන් ඒ දිව්‍යතලයේ උපාදානය කරගත් තැන මට භවය සකස් වෙන්නේ කාම ලෝකයේ කියලා දකිනවා. ඒ කාම ලෝකයේ සකස් වෙන ජීවිතය සුන්දර දෙවියෙක් දිව්‍යාංගනාවක් කියලා දකිනවා නෝනා. දැකලා ඒ දිව්‍යතලයේ උපාදානය කරගෙන ආ ජීවත් වෙනවා. කටින පින්කම අවසන් කරලා රාත්‍රියේ බෝධි පූජාව ඉවර කරලා ගෙදර ඇවිල්ලා ආහාර ටික අරගෙන ඇඳට ගිහිල්ලා නැත්තම් පුටුවක වාඩි වෙලා එයා මුලින්ම වඩන්නේ දේවතානුස්සතිය. දේවතානුස්සතිය වඩන්නේ කොහොමද? බුද්ධානුස්සතිය තුල ඇති කරගත්තා වූ ශක්තියෙන්, ධම්මානුස්සතිය සංඝානුස්සතිය තුල ඇති කරගත්තා වූ ශක්තියෙන්, සීලානුස්සතිය ත්‍යාගානුස්සතිය තුලින් ඇති කරගත්තා වූ ශක්තියෙන් දේවතානුස්සතිය වඩනවා. එයා මනසින් දකින්න අර සුන්දර දිව්‍යතලයේ සුන්දර දිව්‍ය විමානයක්. ඒක මලින් බර වෙලා මදාරා මලින් ගහන වූ සුන්දර දිව්‍ය විමානයක්. සුන්දර දිව්‍ය ඕජාවෙන් පිරුණා වූ සුන්දර දිව්‍යාංගනාව වට වෙලා ඉන්නවා. දිව්‍ය ආසනයක් තියෙනවා, හිස්වයි තියෙන්නේ. එයා ඒ ආසනය උපාදානය කරගන්නවා. අනේ මේ සුන්දර දිව්‍ය ආසනය මා උදෙසාමයි පහළ වෙලා තියෙන්නේ. මම මේ කරන්නා වූ කටින පින්කමේ සුන්දර පින නිසාමයි මේ දිව්‍ය ආසනය පහළ වෙලා තියෙන්නේ. දිව්‍යාංගනාවන් පිරිවරාගෙන තියෙන මේ හිස් දිව්‍ය විමානය මා උදෙසාමයි කියලා දකිනවා. ඒ දිව්‍ය විමානය තෘෂ්ණාවෙන් උපාදානය කරගන්නවා. ඒ උපාදානය නිසා යා දන්නවා කාම භවයේ උපතකට යනවා කියලා. විශ්වාසයේ සැකයක් නැහැ. මොකද තෙරුවන් කෙරේ සද්ධාවෙනුයි මෙතෙන්ට ආවේ බුද්ධානුස්සතිය ධම්මානුස්සතිය සංඝානුස්සතිය. සැකයක් නැහැ, විචිකිච්ඡාවක් නැහැ. ඒ නිසා දේවතානුස්සතිය කෙරෙහි විතර්ක යාට නැහැ. මම දෙවියෙක් වෙයිද නොවේයිද, මාර්ගය හරිද වැරදිද, විචිකිච්ඡා නැහැ, සැකය නැහැ, විතර්ක නැහැ. හිත ඍජුව පිහිටලා තියෙනවා. දැස් වසාගත්තත් එයාට අර හිස් දිව්‍ය විමානේ පේනවා, තමා උදෙසා නිර්මාණය වෙලා තියෙන. දැස් අරගෙන හිටියත් එයාට අර සුන්දර දිව්‍ය විමානේ පේනවා, එයා උදෙසා බිහි වෙලා තියෙන පිනේ ශක්තිය. එයා දේවතානුස්සතිය තුල ශක්තිමත් වෙනවා. සෑම උදෑසනකම සෑම රාත්‍රියකම ඒ සුන්දර දෙවියා දිව්‍යාංගනාවෙක් යා මනසින් ජීවත් වෙනවා. කවදා හරියා දන්නවා මගේ ඇස් දෙක පියවෙන වෙලාවදී උපාදාන පච්චයා බව බව පච්චයා ජාති, මං ඒ සුන්දර දිව්‍යතලයේ සුන්දර දෙවියා දිව්‍යාංගනාව වෙනවා කියලා දන්නවා පින්නතුනි. හිත ඍජුව පිහිටලා තියෙනවා. සැලෙන්නේ නැහැ, විචිකිච්ඡාව නැහැ, සැකය නැහැ, විතර්ක නැහැ. ඒ දේවතානුස්සතිය කෙරේ ඍජුව පිහිටුවා වූ සිත සමාධිමත් භාවයට පත් වෙනවා. ඒ සමාධිමත් හිත උපයෝගී කරගන්න කියනවා. දැන් එයා දේවතානුස්සතිය කරා ආවා. ආපු මාර්ගයක් තිබ්බා. බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, සීලානුස්සතිය, ත්‍යාගානුස්සතියෙන් අන්න දේවතානුස්සතියට ආවා. මාර්ගයක් තියෙනවනේ, මාර්ගයෙන් පිටපැන්නොත් විකෘතියක්. මාර්ගයෙන් පිටපැන්නොත් කවදාකවත් ගමනාන්තයට එන්න බෑ. එනිසා අපේ පණ්ඩිතකම් පැත්තකින් තියලා බුදුරජාණන් වහන්සේ මුල් කරගන්න. මං ඒකයි කිව්වේ, සෝවාන් ඵලයේ උදෙසා මේ ලෝක ධාතුවේ තියෙන ශ්‍රේෂ්ඨම භාවනාව, ඔබට ඒ සඳහා ජවය දෙන භාවනාව, ශක්තිය දෙන භාවනාව බුදුරජාණන් වහන්සේ උදෙසා තියෙන බුද්ධානුස්සතියයි කියලා. බුදුරජාණන් වහන්සේ අපේ සියල්ලම, බුදුරජාණන් වහන්සේ අපේ ශාස්තුන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ අපේ මාර්ගය, බුදුරජාණන් වහන්සේ අපේ ආරක්ෂාව. ඒ නිසා බුද්ධානුස්සතියයි මුල් වෙන්නේ. සමහරු කියන්න පුළුවන් මට බුද්ධානුස්සතිය වැඩක් නැහැ, ධම්මානුස්සතිය සංඝානුස්සතිය වැඩක් නැහැ, මම දේවතානුස්සතියයි වඩන්නේ, සීලය මට වැඩක් නැහැ, මං දේවතානුස්සතිය. මේ සියල්ලම මිච්ඡා මාර්ගයන් බවට පත් වෙනවා. එක සද්ධාවයි. සද්ධාවෙන් තොරව ගමන් යන්න යන්න එපා. සද්ධාවෙන් තොරව ගමන් ගියොත් වැඩෙන්නේ මිච්ඡා මාර්ගයක්. දැන් ඊයේ පෙරේද ගැහණු දරුවෙක් මට මුණ ගැහිලා කියනවා, ස්වාමින්වහන්සේ ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි, ශරීරය මනස අනිත්‍යයි කියලා හිතන්න ඕනේ නැහැ. හයක් මෙතන, හයක් හිතන එක සංකීර්ණයි. හයක් හිතන්න ඕනේ නැහැ. එකපාර්ටම මේ ශරීරය අනිත්‍යයි කියලා විතරයි හිතන්න ඕනේ. මගේ ගුරුවරයා මට කියලා දීන තියන්නේ එහෙමයි. මට ඒක හරි පහසුයි. ගුරුවරයා නෙමේ ශාස්තුන් වහන්සේ. ඔබේ ශාස්තුන් වහන්සේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ. ඔබ බුදුරජාණන් වහන්සේ කිව්ව තැනයි ඉන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කිව්ව ධර්මයයි භික්ෂුවක් හැටියට මම ඔබට මේ දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ කිව්වේ ඇස අනිත්‍යයි, කන නාසය දිව ශරීරය අනිත්‍යයි හැටියට දකින්න නම් එතනයි අපි ඉන්න ඕනේ. ගුරුවරයා ශාස්තුන් වහන්සේ කරන්න යන්න එපා. ගුරුවරයා ශාස්තුන් වහන්සේ වෙන්න යන්නත් එපා. ශාස්තුන් වහන්සේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ. ඒ ශාස්ත්‍රු ධර්මයේ සතර සතිපට්ඨාන සූත්‍රයයි. ඒ නිසා නිරේතුරුවම අපි කෙටි මාර්ගයන් හොයාගෙන ගියොත්, පහසු මාර්ගයන් හොයාගෙන ගියොත්, බුදුරජාණන් වහන්සේ මේ සලායතනයන්ගේ අනිත්‍යභාවය වෙන්ව දකින්න කියද්දී, වෙන්ව දැකීම සංකීර්ණයි කාරණා හයක්, මම දකින්නේ ශරීරය අනිත්‍යයි කියලා දකිනවා නම් එයා තුල කවදාක්වත් සද්ධාව වැඩෙන්නේ නැහැ. එයා බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රු භාවයෙන් පිටපැන්න ශ්‍රාවකෙක්. එයා බුදුරජාණන් වහන්සේට කීකරු භාවයෙන් පිටපැන්න ශ්‍රාවකෙක්. එයා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ මාර්ගයෙන් පිටට පැන්න ශ්‍රාවකෙක්. මිච්ඡා මාර්ගයක් හැටියටයි මාර්ගය වැඩෙන්නේ. ඒ මිච්ඡා මාර්ගය නිරතුරුවම අපිව අරන් යන්නේ මිච්ඡා විමුක්තිය කරාමයි. මිච්ඡා විමුක්තිය කියන්නේ සෝවාන් ඵලයටපත් නොවි අර විකෘති සෝවාන් භාවයන් ජීවිතයට එකතු කරගන්නවා. සකෘදාගාමි ඵලයටපත් නොවි විකෘති සකෘදාගාමි ඵලයන් ජීවිතයට එකතු කරගන්නවා. අනාගාමි අරිහත් ඵලයන්ටපත් නොවි විකෘති අධිගමයන් ජීවිතයට එකතු කරගන්නවා. ඇයි? සද්ධාවත් දුර්වල කරගෙනයි මාර්ගය තුල ආවේ. එනිසා ඔබ පිළිවෙලට එන්න. මේ සුන්දර වස්සානේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපෝ බුද්ධානුස්සතිය තුලින්, ධම්මානුස්සතිය ධම්මානුස්සතිය තුලින්, සංඝානුස්සතිය සංගානුස්සතිය තුළින් සීලානුස්සතිය ත්‍යාගානුස්සතිය එතනින් දේවතානුස්සතියට එන්න. අතීතයේ හිටිය රහතන් වහන්සේලාත් උතුම් රහත් ඵලයට පත් උනත් මං ඔබට කිව්වා හිමිදිරි උදෑසන අවදි වෙද්දී උන්වහන්සේලාට ඇති වෙන පළවෙනි සිතුවිල්ල ලෞතුරා බුදුරජාණන් වහන්සේ කියලා. ඒ බුදුරජාණන් වහන්සේ දැක්ක සිතත් බුදුරජාණන් වහන්සේගේ රූපයත් අවබෝධ කළා වූ අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධයෙන් මේක මැකිල යනවා. එහෙනම් රහතන් වහන්සේටත් මුල් වෙන්නේ සාස්තුන් වහන්සේ වන ලෞතුරා බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ දේශනා කළා වූ නිවැරදි මාර්ගයයි උන්වහන්සේලාවත් එතෙන්ට ගෙනාවේ. නිවැරදි වෙන්න දේවතානුස්සතියට. එහෙම නැතුව පඬිත වෙන්න එපා. බුදුරජාණන් වහන්සේ සාස්තුන් වහන්සේ මමවත් තවත් ගුරුවරයෙක්වත් නෙමේ. දැන් එයා දේවතානුස්සතිය තුළ සිත ඍජුව පිහිටලා. ඒ නිසාම හිත සමාධිමත් පංච නීවරණ නැහැ. සප්තබොජ්ජංග ලෞකික සප්තබොජ්ජංග වැඩෙනවා. සති සම්බොජ්ජංගේ වැඩෙනවා. බුදුරජාණන් වහන්සේටයි අදාළව හිතුවේ. කල්යාණ මිත්‍රයා බුදුරජාණන් වහන්සේ. ධර්ම මාර්ගයේ අංගයක කල්යාණ මිත්‍ර ආශ්‍රය. දෙක සද්ධර්ම ශ්‍රවණය. කවුද කල්යාණ මිත්‍රයා? බුදුරජාණන් වහන්සේ. කුමක්ද ධර්මය? බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මය. අනුවණින් මෙනෙහි කරන්න එපා. නුවණින් මෙනෙහි කරන්න. අන්න සති සම්බොජ්ජංගේ වැඩුණා ලෞකික සති සම්බොජ්ජංගය. දැන් එයා ඒ සමාධිමත් සිත උපයෝගී කරගෙන හිතනවා. මොකද්ද එයා හිතන්නේ? මේ දේවතානුස්සතිය වැඩුණේ, මේ දේවතානුස්සතිය මා තුළ ශක්තිමත් වුණේ බුද්ධානුස්සතිය නිසා. බුද්ධානුස්සතිය අනිත්‍ය වූ සංස්කාරයක්. බුදුරජාණන් වහන්සේත් අනිත්‍ය වෙලා ගියා. බුද්ධානුස්සතිය කියන්නේ අනිත්‍ය වූ සංස්කාරයක්. සුන්දර විපාකයන් දීලා අනිත්‍ය වෙලා යනවා. යා බුද්ධානුස්සතිය අනිත්‍යභාවය දකිනවා සමාධිමත් වූ සිතෙන්. දේවතානුස්සතිය විසින් සමාධිමත් කළ සිතෙන් බුද්ධානුස්සතිය අනිත්‍යභාවය දකිනවා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ රූපකායත් දෙයනේ පිරිනිවන් මංචකේ බාහිර සතර මහා ධාතුවට මුහුණා කියලා දකිනවා. ඒ අනන්ත වූ බුදු ගුණයන් උන්වහන්සේ පිරිනිවි යන මොහොතේ අනිත්‍ය වුණා කියලා උන්වහන්සේ දකිනවා. මේ සුන්දර බුද්ධ කියන අර්ථය, සම්මා සම්බුද්ධ කියන උත්තරීතර අර්ථය අබුද්ධෝත්පාද කාල පටන් ගනිද්දි ලෝකෙන් අතුරුදහන් වෙලා යනවා කියලා දකිනවා. බුද්ධානුස්සතිය විදර්ශනාවෙන් දැක්කා. ධම්මානුස්සතිය විදර්ශනාවෙන් දකිනවා. මේ සුන්දර ධර්මයක් අතුරුදහන් වෙලා යන ධර්මතාවයක්මයි. ඒ ධර්මතාවයේ අනිත්‍යභාවයන් එයා දකිනවා. සංඝානුස්සතිය අනිත්‍යභාවය දකිනවා. සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ සිහිපත් කරගෙන, කොණ්ඩඤ්ඤ මහෝත්තමයාණන් වහන්සේ සිහිපත් කරගෙන, පටාචාරා උත්තමාවිය, කිසා ගෝතමී උත්තමාවිය සිහිපත් කරගෙන, අනේ මේ සෑම සංස්කාරයක්ම වෙනස් වෙලා ගියා කියලා දකිනවා. මේ උත්තරීතර ගුණයන් උන්වහන්සේලා පිරිනිවි යන මොහොතේ අනිත්‍ය වුණා කියලා දකිනවා. සංඝානුස්සතිය අනිත්‍ය වූ ධර්මතාවයක් කියලා දකිනවා. සීලානුස්සතිය අනිත්‍යභාවය දකිනවා. කොච්චර සිල් සමාදන් වෙලා සුගතියේ ඉපදුනත් ජනප්‍රියභාවයන් ලැබුණත් වෙනස් වෙන සංස්කාරයක් කියලා දකිනවා. ඒ වගේම ත්‍යාගානුස්සතිය අනිත්‍යභාවය දකිනවා. දෙයනේ මේ ත්‍යාගානුස්සතිය තුළ සකස් වෙන ආයුෂ වර්ණයේ සැපේ බලය අනිත්‍යයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ තුළ තිබුණා වූ ආයුෂ වර්ණයේ සැපේ බලය අනිත්‍ය වුණා. බුදුරජාණන් වහන්සේ තුළ තිබුණා වූ ආයුෂ වර්ණයේ සැපේ බලය අනිත්‍ය වුණා. ත්‍යාගානුස්සතියත් අනිත්‍යයි කියලා දකිනවා. දකිමින් දැන් එයා කල්පනා කරනවා. සමාධිමත් හිතෙන් එයා නුවණින් මෙනෙහි කරනවා. බුද්ධානුස්සතියත් අනිත්‍ය වූ සංස්කාරයක් නම්, ධම්මානුස්සතියත් අනිත්‍ය වූ සංස්කාරයක් නම්, සංඝානුස්සතියත් අනිත්‍ය වූ සංස්කාරයක් නම්, සීලානුස්සතියත් ත්‍යාගානුස්සතියත් අනිත්‍ය වූ සංස්කාරයක් නම්, දේවතානුස්සතියත් අනිත්‍ය වෙලා යන දෙයක්මයි. මොකද මේ දේවතානුස්සතිය මං ඇති කරගත්තේ මේ උතුම් සමත ධර්මතාවයන්ගෙන්. මේ සියල්ල අනිත්‍ය වන සංස්කාර නම්, ඒ අනිත්‍ය වන සංස්කාර හේතුවෙන් මම මේ ලැබුවා වූ සුන්දර දේවත්වයත් අනිත්‍යයි කියලා එයා දකිනවා. එයා දේවත්වයට බැඳෙන්නේ නැහැ. එයා ඒ සුන්දර දිව්‍යතලයේ සිහිපත් වෙද්දී අනිත්‍යයි කියලා දකිනවා. ඒ සුන්දර දිව්‍යාංගනාව සිහිපත් වෙද්දී අනිත්‍ය වූ සංස්කාරයක් කියලා දකිනවා. අර සුන්දර වූ දිව්‍ය විමාන, අර මදාරා මලින් බබලන සුන්දර දිව්‍ය විමාන දකිද්දී අනිත්‍ය වූ සංස්කාරයක් කියලා දකිනවා. ඒ සුන්දර දිව්‍ය ඕජාවන් දකිද්දී අනිත්‍ය වූ සංස්කාරයක් කියලා දකිනවා. සක්‍ර දෙවියන් සිහිපත් කරගෙන සක්‍ර දෙවියන්ගේ දිව්‍ය ජීවිතයත් අනිත්‍ය වෙලා යන හැටියා දකිනවා. සුජම්පති උත්තමාවිය සිහිපත් කරගෙන ඒ සුජම්පතියගේ ආයුෂ වර්ණය සැපේ බලය අනිත්‍ය වෙලා සෝවාන් ඵලයට පත් නොවී හිටියානම් සතරපායට වැටෙනවා කියලා දකිනවා. පිංගතුනි දේවතානුස්සතිය කෙරෙහි තෘෂ්ණාව බැහැර කරනවා. දේවතානුස්සතිය කෙරෙහි තෘෂ්ණාව බැහැර කරද්දී දේවතානුස්සතිය කෙරෙහි උපාදානීය බැහැර වෙනවා. බැඳී යාම බැහැර වෙනවා. ඇයි තෘෂ්ණාව බැහැර කළා? තෘෂ්ණාව බැහැර කළා නම් උපාදානීය බැහැර වුණා නම් පිංගතුනි දේවතානුස්සතියට අදාළ භවය සකස් වෙන්නේ නැහැ. ඒ නිසාම දෙවියෙක් වීමේ තත්වය නැති කරගත්තා. මොකද සුෂ්ණාව බින්දා උපාදානීය බින්දා. ඒ නිසාම උපතයා එතනින් දෙවියෙක් කියන අර්ථයෙන් එයා බැහැර වුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ ඒ දේවතානුස්සතියේ අනිත්‍යභාවය දකිද්දී දෙවියා කියන අර්ථය කෙරෙහි තෘෂ්ණාවෙන් බැහැර වෙද්දී ඔබේ හිත පිහිටන්නේ මාර්ගඵලලාභී දෙවියෙක් මාර්ගඵලලාභී දිව්‍යාංගනාවක් කියන තැනයි කියලා. එහෙම නැත්නම් කාම රාග පටිගයන් නිරෝධය වුණා වූ අනාගාමී බ්‍රහ්ම උපතක් තුලයි කියලා පිංගතුනේ. පිංගතුනේ මෙන්න ශ්‍රේෂ්ඨ කඨින පිංකම. මෙන්න බුදුරජාණන් වහන්සේ වර්ණනා කළා වූ කඨින පිංකම. මෙන්න බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වුණා වූ කඨින පිංකම. මෙන්න බුදුරජාන් වහන්සේ කඨින පිංකම පැනවීමෙන් යම් අර්ථයක් බලාපොරොත්තු වුණාද ගිහි සහ පැවිදි දෙපාර්ශ්වයෙන්ම ඒ සුන්දර අර්ථය පිංගතුනේ. එයා මනුස්ස ලෝකයේ කෙරෙහි තෘෂ්ණාවෙන් මිදිලායි දේවතානුස්සතිය කෙරෙහි තෘෂ්ණාව ඇති කරගත්තේ. මනුස්ස ලෝකයේ තෘෂ්ණාවෙන් මිදිලා දේවතානුස්සතිය කෙරෙහි තෘෂ්ණාව ඇති වෙද්දී ඉන්දිකටු තුඩක තරම්වත් තෘෂ්ණාවක් මනුස්ස ලෝකයේ කෙරෙහි පිහිටන්නේ නැහැ. ඉන්දිකටු තුඩක තරම්වත් තෘෂ්ණාවක් මනුස්ස ලෝකයේ තුල පිහිටන් නැත්නම් විඥාණය මනුස්ස ලෝකයේ තුල බැසගැනීමේ තත්වය වලක්වලා තියෙන්නේ පිංගතුනි. එයාට තිබුණ දේවතානුස්සතිය කෙරෙහි තෘෂ්ණාව එයා දේවතානුස්සතිය කෙරෙහි තෘෂ්ණාවත් අර්ථවත්ව බැහැර කරනවා. විදර්ශනාවෙන් බැහැර කරනවා. දේවතානුස්සතියට හේතුණා වූ හේතුඵල ධර්මයන් දකිමින් එයා බැහැර කරනවා. ඒ බැහැර කරපු තැන පිංගතුනේ දෙවියා කියන තෘෂ්ණාව නිරෝධය වුණ තැන හිත නැවත දෙවියා කියන අර්ථය තුල පිහිටන්නේ නැහැ. දෙවියා කියන අර්ථය තුල පිහිටන්න විදියක් නැහැ. මොකද තෘෂ්ණාව නිරෝධය කළා ඒ කෙරෙහි. ඒ නිසා ඉන්දිකඩු තුඩක තරම්වත් තෘෂ්ණාව නැතිකොට විඥාණයට එතන බැසගන්න බෑ. විඥාණයට බැසගන්න තියෙන අවස්ථාව එයා අහිමි කළා. ඒ නිසා මෙයාගේ සිත පිහිටන්නේ මාර්ගඵලලාභී දෙවියෙක් සුන්දර මාර්ගඵලලාභී දිව්‍යාංගනාවක්. එහෙමත් නැත්නම් එයා කාම රාග පටිගයන් නිරෝධය කළා වූ අනාගාමී බ්‍රහ්මතලයක උපතක් සාක්ෂාත් කරගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සූත්‍රගත ධර්මයේ අප්‍රමාණ තැන්වල තියෙනවා. ආනන්ද මහෝත්තමයාණන් වහන්සේ අහනවා භාග්‍යවතුන් වහන්සේ අහවල් උපාසිකාව මිය ගියා. එයාගේ පරලව ගතිය මොකද්ද? අහවල් උපාසක මහත්තයා මිය ගියා. එයාගේ පරලව ගතිය කුමක්ද? බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්ද ඒ උපාසිකාව අනාගාමී බ්‍රහ්මතලයක කාමරාග පටිගයන් නිරෝධය කළ උපත ලැබුවා. ඒ උපාසක මහත්මයා කාමරාග පටිගයන් නිරෝධය කරලා අනාගාමී බ්‍රහ්මතලයේ ඉපත ලැබුවා. පැවිදි අය නෙමේ පිංගතුනේ, මේ ගිහි අය. එතකොට මේ ගිහි අය කොහොමද අනාගාමී බ්‍රහ්මතලයේ ඉපත ලබන්නේ? පැවිදි වෙලා නැහැ තාම. ඇයි පිංගතුනේ? තමන් කරන පින්කම, තමා තුල වැඩුණු බුද්ධානුස්සතිය, තමා තුල වැඩුණු ධම්මානුස්සතිය, තමා තුල වැඩුණු සංඝානුස්සතිය, තමා තුල වැඩුණු සීලානුස්සතිය, තමා තුල වැඩුණු ත්‍යාගානුස්සතිය, තමා තුල වැඩුණු දේවතානුස්සතිය බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාළව ආයෝජනය කළා පිංගතුනේ. නිවැරදිව ආයෝජනය කළා. වැරදි ආයෝජනයකට ගියේ නැහැ. සාස්තුන් වහන්සේගේ ධර්මයට අදාළව ආයෝජනය කළා. අන්න ප්‍රතිලාභය ලැබුවා. ප්‍රතිලාභය මොකද්ද? උපාසිකාවක් හැටියට මැරිලා, උපාසක මහත්මයෙක් හැටියට මැරිලා, කාම රාග පටිගයන්ගෙන් තොර අනාගාමී බ්‍රහ්ම උපතකට යනවා පිංගතුනේ. නමුත් අපි චීවර දරාගෙන උපසම්පදා වෙලා වස් 10යි 20යි 30යි 40යි 50යි 60යි තාමත් මනුස්ස ලෝකයේ කෙරේ උපාදානෙන් ඉන්නවා. ඊළඟ ජීවිතේ අනේ මම මිනිසෙක් වේවා, ඊළඟ ජීවිතේ ආයිමත් මම පැවිදි වේවා, ඒ උපාදානයන් තුල ඉන්නවා. ඊළඟ ජීවිතේ මම දෙවියෙක් වේවා, අනේ මට නම් සැකයි දෙවියෙක් වෙයිද කියලා කියන ගෞරවනීය ස්වාමින්වහන්සේලාත් මට මුණ ගැහිලා තියෙනවා. පිංගතුනි මාර්ගය නිවැරදිව අපි ජීවිතයට එකතු කරගත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේට අදාළව මේ වස්සානේ ගත කරන්න. බුදුරජාණන් වහන්සේට අදාළව මේ වස්සානේ ඔබ ගත කළොත් වස්සානේ අවසානයේදී කාම රාග පටිගයන්ගෙන් තොර අනාගාමී බ්‍රහ්ම උපතකට අදාළ සංස්කාර ඔබට ජීවිතය තුළින් මතු කර ගන්න පුළුවන්. මාර්ගඵලලාභී දෙවියෙක් දිව්‍යාංගනාවක් වීමට අදාළ සංස්කාර ඔබට ජීවිතයෙන් ඇති කර ගන්න පුළුවන්. ඒ ගිහි කෙනාට විතරක් නෙමේ පැවිදි අපිටත්. පැවිදි අපිත් බුද්ධානුස්සතිය තුළ ධම්මානුස්සතිය තුළ සංඝානුස්සතිය තුළ සීලානුස්සතිය තුළ ත්‍යාගානුස්සතිය තුළ ත්‍යාගය කියන්නේ අපි දන් දෙන්න යන්නේ නැහැ. නමුත් අපි කරන්නා වූ අතක් තියෙනවා. නායක ස්වාමින් වහන්සේලා උදෙසා අපේ වැඩිහිටි ස්වාමින් වහන්සේලා උදෙසා අපිට රෝගීව ඉදින ස්වාමින් වහන්සේලා උදෙසා ගිහි පින්වතුන්ලා උදෙසා බුද්ධ පූජා උදෙසා කරන්නා වූ වතක් තියෙනවා. දානශාලා වත තියෙනවා, වැසිකිලි වත තියෙනවා. මේ වගේ අප්‍රමාණ වත් තුලින් තමයි අපේ නිරේතුරුවම අපි ත්‍යාගානුස්සතිය ජීවිතයට එකතු කරගන්නේ. එහෙම නැතුව අපි උපසම්පදා භික්ෂුන් වහන්සේලාට දන් දෙන්න ගිහිල්ලා නන් නෙමේ. මේවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා නෑ අපිට. ඒ නිසා අපේ වත අපි ගොඩනගා ගන්නේ බුදුරජාණන් වහන්සේ පැනෙව්වා වූ ධර්මතාවයන් තුලින්. ඒ නිසා භික්ෂුන් වහන්සේලා වන අපි උතුම් බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, සීලානුස්සතිය, ත්‍යාගානුස්සතිය තුලින් සුන්දර දේවතානුස්සතිය ඇති කරගන්න. ඒ සුන්දර දේවතානුස්සතිය අනිත්‍යභාවය දකින්න දැකලා මේ සුන්දර වස්සානය මම කාම රාග පටිගයන් නිරෝධය කළා වූ සුන්දර අනාගාමී බ්‍රහ්ම උපතකට මගේ සුන්දර පැවිදි ජීවිතය මං අරන් යනවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න. ඒ ඔබට සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් ආවා වූ මේ දීර්ඝ සංසාර භව ගමනේදී ඔබ ලබන්නා වූ සුන්දරම වස්සානය බවට පත්වේ.